නිමිති කියන්නේ දැන් අපි ඇහෙන මොකක් හරි දැක්කහම අපිට ආයේ මතක් කරගන්න පුළුවන් නේද? දැන් රුවන් වැලි සෑය කියනකොට හිතට මොනවා හරි මතක් වෙනව නේද? ශ්‍රී මහ බෝධීන් වහන්සේ කියනකොට මතක් වෙනව නේද? හිතට අරමුණු වෙනව නේද? මොකක්ද මේ තේින්නේ? නිමිත්ත. සතහනක් ඉතුරු කරගත්තා. සංඥාවය ඕනනම් ඒකට කියන්නත් පුළුවන්. හැබැයි සංඥාව කියන්නේ ඒකට නෙමෙයි. සාමාන්‍ය. සමහරු ඒකටත් කියනවා සංඥාව කියලා. ඒ වචනයකට තේරුම දෙන එක ඕන කෙනෙක්ගේ වැඩක් නේ. දැන් කෙනෙකුට මේකට පෑන කියන්න පුළුවන්, තව කෙනෙකුට වෙන නමක් කියන්න පුළුවන්. ඒක තම තමන්ට අයිති වැඩ. වෙන භාෂාවක් කතා කරන කෙනෙක් වෙන වචනයක්. දැන් අපිට ඔක හරිද වැරදිද කියන්න බෑ. එයා ඒකට තේරුමක් දෙන්න. හරි? ඈ? දකින දේ දැන් අපිට මේ වෙලාවේ පේන්න නැහැනේ දකින දේ. එහෙනම් රුවන් වැලිසෑයේ මම රුවන් වැලිසෑයේ මෙතන නැහැ නේ දකින්නේ. එතකොට මේ මොහොතේ දකින්නකොට දැන් ඔන්න ඇහෙන් දකින්නකොට නම් මේ අපිට දෙයක් කියලා හිතෙනවනේ. දැන් ඇස් වහගෙන ওই පෑන මතක් කරන්න බෑ. එතකොට මොකක්ද වෙන්නේ? අන්න ඕක තමයි නිමිත්ත. හිතේ ඉතුරු කරගත්තු සටහනක් නේද? මේ නිමිත්ත. ඒකම තව විදිහකට ඕනනම් කියන්න පුළුවන් ධම්මාරම්මණය කියලා. මනසට ආරමුණු වෙන්නේ ධම්මාරම්මනේ ධම්ම. හරි. ඒ නිමිති තමයි මනසට ආරමුණු වෙන්නේ. ඒ නිසා අපි අලුත් හිතක් හදලා දකිනවා. මේ මනෝ විඥානය පහළ වෙලා දැන් අපි ඉරුවන් ඇලිසය ඒ කාලේ දැකපු එකෙන් හදපු නිමිත්ත මේ මොහොතේ දැන් දකින්නේ හිතේ. ඒක මේ මොහොතේ දකින්නේ මේ මොහොතේ ඇති වෙන විඥානය. නේ. එතකොට මේ මොහොතේ තිබෙන්නේ අලුත් මනෝ විඥානය. එතන මන ධම්ම ධම්ම කියන්නේ නිමිත්ත. එතන මන ධම්ම නිසා හටගන්නා මොකද්ද? මනෝ විඥානය. මේ මොහොතේ හිත. මනෝ විඥානය. එතකොට මනෝ විඥාණයෙන් දැනගන්නේ මේ මොහොතේ. දැනගන්න දේ අතීත නිමිත්තක්. නේ? නිමිත්ත හදලා තියෙන්නේ අතීත. හැබැයි දැන් අරමුණු කරන්නේ මේ මොහොතේ. නිමිත්ත හදලා තියෙන්නේ අතීතේ අපි ඇහෙන් ඒක දැකපු වෙලාවෙ වෙන්න පුළුවන්. නේද? එතකොට ඒ මොහොතේ අපේ සිහිය නුවණ පිහිටියේ නැති හින්දා අපි නිමිත්තක් ඉතුරු කරගෙන තියෙනවා. ඒ මොහොතේ සිහියයි නුවණ කියන්නේ ප්‍රඥාවයි යෙදුන් නැති හින්දා අපි නිමිත්තක් ඉතුරු කරගෙන තියෙනවා. ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්නවා මේ කවුද? සසරේ යන සත්වය. ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්නා නිමිති ගන්නවා. නිමිත්තක් ගාහි හෝති. චක්කුණා රූපං දිස්වා නිමිත්තක් ගාහි හෝති. ඇහෙන් රූප දැකලා නිමිති අරමුණු කරගන්න නිමිති ඉතුරු කරගන්න. මොකටද නිමිති ඉතුරු කරගන්නේ? ආයේ අත්දැකීම නේද? ඈ නෑ. තමන්ට ඕන නම් කියන්න පුළුවන්. මම කියන්නේ ඕන වචනයක් දාගෙන ඕන එකක් කියන්න පුළුවන්. නිමිති කියන්නේ දැන් ඇහෙන් රූප දැකලා අපිට ඇස් වහගෙන ඕක මතක් කරන්න පුළුවන්. එහෙම. ඒක සුබ. දැන් ගෙදරගෙන මතක් කරන්න පුළුවන් නේද? ඇයි? නිමිති ඉතුරු කරගෙන තියෙනවා. හරි? දැන් තියනා වගේ දකින්න පුළුවන්. නේද? එතකොට ඇහෙන් රූප දැකලා නිමිති ඉතුරු කරගන්නවා. මොකටද ඉතුරු කරගන්නේ? ආපහු ඒදී සිහි කරන්න අධ්‍යාපනය. නේද? ඔය දේකට ඕන එක එකක් කියන්න පුළුවන් වෙන්නේ ඔය දෙ. කැමැති කැමැති වචනයක් දාගන්න. දැන් ආයේ සිහි කරගන්න පුළුවන්නම් මෙතන ඒ දෙ නෑනේ. ඒකට හිතේ ඉතුරු වුණ සටහනක් වෙන්නම ඒක. නේද? ඒකට මේ නිමිත් ඒ දෙ මතක් කරගන්න මොනවා හරි චිත්ත රූප කියන්න පුළුවන්, මනෝ රූප කියන්න පුළුවන්. ඕන නමක් දාගන්න සිහි මනසට අරමුණු වෙන දෙයක් තියෙනවා. මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඒක වැඩ කරන්නේ මන ආයතනයේදී. ඒකත් හරියට අර ඇහැ රූප චක්කු විඤ්ඤාණ වගේ තමයි. ඇහැ කියන ආයතනෙට රූප අරමුණු වෙනකොට චක්කු විඤ්ඤාණේ පහළ වෙනවා. චක්කු විඤ්ඤාණයෙන් තමයි දැනුවත් වෙන්නේ. විඤ්ඤාණයෙන් දැනුවත් වෙන්නේ. ඇහෙන් දැනුවත් වෙන්න බෑ, රූපෙන් දැනුවත් වෙන්නත් බෑ. මොකෙන්ද දැනුවත්
වෙන්නේ?
විඤ්ඤාණය. ඒක ඇහැ නිසා දැනුවත් වෙන විඤ්ඤාණය චක්කු විඤ්ඤාණය. කන නිසා ශබ්ද ගැන දැනුවත් වෙන්නේ සෝත විඤ්ඤාණය. නාසය උදව් කරගෙන ගඳ සුවඳ ගැන දැනුවත් වෙන්නේ ගාහන විඤ්ඤාණය. දිව උදව් කරගෙන රස ගැන දැනුවත් වෙන්නේ ජීවහා විඤ්ඤාණය. කය උදව් කරගෙන ස්පර්ශ වෙන දේවල් ගැන දැනුවත් වෙන්නේ කාය විඤ්ඤාණය. මන උදව් කරගෙන ධම්ම ගැන දැනුවත් වෙන්නේ
මනෝ
විඤ්ඤාණය. මන කියනකොට දන්නේත් නැහැ, ධම්ම කියනකොට දන්නේත් නැහැ. මනෝ විඥාණයෙන් තමයි දැනගන්නේ. ඇයිද? දැනුවත් වුණා නම් විඥාණය. ඒක විඥාණයක් පහළ වෙන්නේ ඔය හය උදව් කරගෙන විතරයි. ඇහැ කන නාසය දිව ශරීරය මන කියන හය හයේ උදව්වක් ඇතුව විතරයි විඥානයකට පහළ වෙන්න පුළුවන්. නැත්තම් දැනුවත් වීමක් වෙන්න පුළුවන්. ඈ ඔය හයෙන් එකක් හරි නැත්තම් දැනුවත් වෙන්න බෑ. හිතක් පහළ වෙන්නේ නැහැ. විඥානයක් පහළ වෙන්නේ නැහැ. ඈ විඥානයක් පහළ වෙන්න නම් අනිවාර්යයෙන්ම ආයතනෙකුයි ආයතනෙට අරමුණු වෙන දෙයකුයි ඕන. එන්නද ආයතනයක් අවශ්‍යයි, ඒ ආයතනයට අරමුණු වෙන ස්වභාවයක් අවශ්‍යයි. බාහිර කියලා අපි හිතනවා. එන්නට ආයතනෙයි ආයතනයට අරමුණු වෙන ස්වභාවය. අරමුණු වෙන ස්වභාවය තව ටිකක් විස්තර කළොත් අපි මූලිකව ලෝකෙට අයිති මට්ටමේදී කියනවා බාහිර දේවල් කියලා. එන්නට දැන් ඕගොල්ලෝ දන්නවා බාහිර දේවල් නෙවෙයි මේ ආයතනෙන් හදන ප්‍රසාද රූප. ඒක තමයි විඥාණයට අරමුණ. දැන් ඇහැ කියලා ඉන්ද්‍රියක් ගත්තහම ඇහැ නිසා සකස් කරලා දෙන ප්‍රසාද රූපයක් තියෙනවනේ. දැන් ඇහැ ඇතුලේ හැදෙන ප්‍රතිබිම්බයක් තියෙනවනේ. ඕක තමයි චක්කු විඥාණයට අරමුණ. චක්කු විඥාණයට බෑ එළියේ තියෙන රූපයක් අරමුණ කරන්න. එළියේ තියෙන රූපෙ චක්කු විඤ්ඤාණයට පේනවා නම් ඇහැක් වැඩක් නැහැ. නේද? ඇහෙන් සකස් කරලා දෙන මේ ප්‍රසාද රූපය තමයි චක්කු විඤ්ඤාණයට දැනගන්න පුළුවන්. එළියේ තියෙන රූපෙ චක්කු විඤ්ඤාණයට දැනගන්න බැහැ. මේක හොඳට තේරුම් ගන්න. තේරෙන්නේ නැත්නම් ආය ආය අහන්න මේ කියන දේ. චක්කු විඤ්ඤාණයට බෑ එළියේ තියෙන දේ කෙලින්ම දකින්න ඇහැ නැතුව. පැහැදිලිද? තව විදිහට කිව්වොත් ඇහැ නැත්තම් චක්කු විඤ්ඤාණයක් ඇති වෙන්න පුළුවන්ද? බෑ. ඇහැ කියන මේ ආයතනය වැඩ කරලා ඇහෙන් හදලා දෙන්න ඕන ප්‍රසාද රූපයක්. ඒකට කියන චක්කු ප්‍රසාද රූපය කියලා. ඒ ප්‍රසාද රූපය දැන් අපි ගන්න මට්ටමින් ගත්තොත් මේ ඇහෙන් තියෙන කාචෙන් ඇහැ ඇතුලේ හදනවා ප්‍රතිබිම්බයක්. හරි? ඔය ප්‍රතිබිම්බය හැදුන් නැත්තම් ඇහැ වැඩ කරන්නේ නැහැ. එතකොට ඇහි කෘත්‍යය තමයි ප්‍රසාද රූපය හදලා දෙන එක. නේද? දැන් කණ්ණාඩියේ කෘත්‍යය මොකද්ද? ප්‍රතිබිම්බයක් හදන එක. ඊට වඩා දෙයක් කණ්ණාඩියට කරන්න බෑ. ඒ හදන ප්‍රතිබිම්බේ මොකද්ද කියලා අඳුරගන්න කණ්ණාඩියට පුළුවන්ද? බෑ. කණ්ණාඩියට පුළුවන් මොනවා හරි එළියේ තියෙන ඒවට අදාළ සටහන හදන එක විතරයි. ඊට වඩා දෙයක් කණ්ණාඩියට කරන්න බෑ. ඒ හදන දේ මොකද්ද? කවුද එළියේ ඉන්නේ? කවුද ඉස්සරහා ඉන්නේ? ඒවා කියන්න කණ්ණාඩිය දන්නේ නැහැ. නේද? ඒ වගේ තමයි මේ ඇහැ කියන ආයතනෙට පුළුවන් මොකද්ද? චක්කු ප්‍රසාද රූපයක් හදලා දෙන එක. මේ ප්‍රතිබිම්බයක් හදලා දෙන එක විතරයි ඇහැට කරන්න පුළුවන්. එතකොට ඒක දැනගන්න මේ ප්‍රතිබිම්බය බලන්න පහළ වෙනවා චක්කු විඤ්ඤාණය. හිතට අරමුණු වෙන්නේ ඇහැ හදලා දීපු ප්‍රසාද. වැඩික හොඳට තේරුම් ගන්න ඔක පැහැදිලි නැත්නම් අහන්න ආයේ අහලා පුළුවන් තරම් ඔක තේරුම් ගන්නම ඕන. මොකද අපි මෙච්චර කල් හිතාගෙන ඉන්නේ ඇහෙන් දකින්නේ එළියේ තියෙන දේවල් කියලා. ඒක ලෝකෙට අයිති දෘෂ්ටිය, ලෝකෙට අයිති දැක්ම. ලෝකෝත්තර දැක්මේදී අපි එතනින් එහාට යන්න ඕනේ. ඇහැට කරන්න පුළුවන් මොකද්ද? හිතට කරන්න පුළුවන් මොකද්ද? විඥාණයට කරන්න පුළුවන් මොකද්ද? හොඳට දකින්න. ඒවා පිළිසිඳ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පැහැදිලි කරනවා. හරි? මේවා නුවණින් දකින්න ඕන, අවබෝධ කරගන්න ඕන. ඒකට අර ලෝකෙට ඇති සම්මත දැක්මට වඩා වෙනස් නුවණින් දැක්මක් මෙතන තියෙනවා. බුදුදහම කියන්නේ සම්මතේ පිළිගන්න එක නෙමෙයි, අපි ඒක නුවණින් හොයලා බලනවා. මේ කියපු දේ ඇත්තද? මේ අපි හිතන් ඉන්න දේ ඇත්තද කියලා තව නුවණින් විමසන. එතකොට තේරුම් ගන්න ආයතනය ඇහැ කියන ආයතනෙට පුළුවන් ඒ ප්‍රසාද රූපයක් හදලා දෙන එක විතරයි. ඒක අඳුනා ගන්න පුළුවන් ද ඇහැට? බැ. හරියට කණ්ණාඩියට පුළුවන් ප්‍රතිබිම්බයක් හදලා දෙන්න විතරයි. ප්‍රතිබිම්බය මොකද්ද කියන්න කණ්ණාඩිය දන්නේ නැහැ. නේද? කන්නාඩිය කියනවාද මම මේ කැමති මේවයි ප්‍රතිබිම්බ විතරයි අනිත් ඒවා ප්‍රතිබිම්බ හදන්නේ නැහැ කියලා. එහෙම එකක් නැහැ නේ. හොඳ ඒවා වෙන්න පුළුවන් නරක ඒවා වෙන්න පුළුවන් ඕන එකක ඉස්සරහනවත් ප්‍රතිබිම්බේ හදනවා. හරි? ඒ වගේ තමයි ඇහැ දැන් අපිට කැමති ඒවා විතරද ඇහැ පෙන්වන්නේ? නැහැ. මොනවා හරි ඇහැ ඉදිරිපිටට ආවනම් ඒකේ ප්‍රතිබිම්බේ ඇහැ හදලා දෙනවා. ඒ ප්‍රතිබිම්බයට කියන ප්‍රසාද රූපේ. දැන් චක්කු ප්‍රසාදය තමයි ඇහැ කියන එක. චක්කු ප්‍රසාදය. හරි ඇහි තියෙන උපේ වගේ එක. ඒකේ හැදෙන සටහන තමයි චක්කු ප්‍රසාද රූපේ. හරි? එතකොට ඒ සටහන ඇති වුණොත් විතරයි විඥාණයට දැනගන්න දෙයක් තියෙන්නේ. දැන් බැරි වෙලාවත් ඇහැ වැහිලා තිබුණා නම් හරි. කරුවල වෙලා තිබුණා නම් හරි. ප්‍රතිබිම්බ හැදෙන්නේ නැහැ. එහෙනම් නැත්නම් ඇහැයි සුද වේ හැදිලා පේන්නේ ප්‍රතිබිම්බය හැදෙන්නේ. එතකොට ප්‍රසාද රූපේ හැදෙන්නේ. ඇහැට කියව නැහැ ප්‍රසාද රූපේ හැදෙන. එතකොට විඥාණයට පුළුවන් ද දකින්න? බෑ. අයිය තේරුම් ගන්න මේ ඇහැ නිසා සකස් කරලා දෙන චක්කු ප්‍රසාද රූපයමයි විඥාණි දැනගන්නේ. එතකොට විඥාණයට චක්කු විඥාණයට පුළුවන් කමක් නැහැ. එළියට ගිහිල්ලා එළියේ තියෙන්නේ මොනවද කියලා දැනගන්න. ඇහැ නැතුව චක්කු විඤ්ඤාණයට බෑ දැනගන්න. එතකොට ඇහෙන් ඇහැට හැකියාව තියෙන්නේ වර්ණ රූප වලට. වර්ණ රූප වලට අදාළ ප්‍රතිබිම්බයක් ප්‍රසාද රූපයක් හදන එක විතරයි ඇහැට හැකියාව. ඇහැට හැකියාව නැ වත්ත රූප වලට අදාළ ප්‍රතිබිම්බයක් හදන්න. නේද? වර්ණේටම තමයි අපි හැඩය කියන්නේ. වර්ණය පැතිරිලා තියෙන සීමාවට කියන හැඩය කියලා. ඒ වර්ණයම තමයි මේ දැනගෙන තියෙන්නේ. හැඩය කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැඩය කියන්නේ 아무තු දෙයක් නෙමෙයි. වර්ණය පැතිරිලා තියෙන ටිකට අපි හැඩයක් කියනවා නේද? වර්ණේ නැති වුණා නම් හැඩයක් තියෙයිද? නැහැ. ඒ දෙකෙන්ම දෙන්නේ එකම එක වගේ අදහසක්. කියන්නේ වර්ණයේ තියෙන සීමාවට තමයි හැඩය කියන්නේ. එතකොට ඇහැට පුළුවන් වර්ණය ගැන අදහසක් දෙන්න විතරයි. ශබ්ද ගැන අදහසක් දෙන්න පුළුවන්ද? ශබ්ද සටහනක් හදන්න පුළුවන්ද? බෑ. ගඳ සුවඳ ගැන සටහනක් කරන් දෙන්න පුළුවන්ද? බෑ. රස ගැන අදහසක් දෙන්න පුළුවන්ද? බෑ. තද ගතිය, රසණී ගතිය, සීතල ගතිය ඕවා ගැන අදහසක් දෙන්න පුළුවන්ද? බෑ. ඒවා කාය ආයතන. ඒවා නේද? ඒකේව කරන්න වෙන වෙන ආයතන තියෙන්නේ ඒකයි. ඇහැට පුළුවන් වුණා නම් සද්දත් අහන්න, ඉතින් කනක් අවශ්‍ය වෙන්නේ නැහැ. නේද? අපිට මේ ආයතන වෙන වෙන ආයතන ටිකක් තියෙන්නේ, ඒවයින් කරන්නේ වෙන වෙන වැඩ. එක්කෙනෙක් කරන වැඩේ තව කෙනෙකුට කරන්න බෑ. එක ආයතනයක් කරන වැඩේ තව ආයතනයකට කරන්න බෑ. ඒගොල්ලෝ එක එක ඒවට ස්පෙෂලායිස්. හරි. ඇස් වේදකම් කරන දොස්තරගෙන් කනට බෙහෙත් ගන්න බෑ. නේද? ඒ ස්පෙෂලිස්ට් ළඟට යන්න ඕන ඒ ඉලෙටි. නේද? ඒ වගේ තමයි මේ ආයතන 6 දෙනා ඒගොල්ලන්ගේ කාර්ය වෙන වෙන ඥාති ටික. එක වැඩක් කරන කෙනාට තව වැඩක් කරන්න බෑ. ඔක හොඳට තේරුම් ගන්න. එක ආයතනකින් කරන වැඩේ තව ආයතනකින් කරන්න බැහැ. හෑ? ඇහැට පුළුවන් රූප නැත්නම් වර්ණ දකින්න විතරයි. කනට පුළුවන් ශබ්ද අහන්න විතරයි. ඈ? මේ ශබ්ද සටහන් වලින් ප්‍රතිබිම්බයක් හදන්න කනට පුළුවන්. ශබ්ද වලට අදාළ සටහනක් හදලා දෙන්න පුළුවන්. ඒකත් අර ඒ කණ්ණාඩිය වගේ තමයි. කනෙත් අපිට නිකන් කණ්ණාඩියක් කියලා හිතන්න පුළුවන්. ඒකේ හැදෙනවා සටහන. හැබැයි ඒ සටහන හැදෙන්නේ ශබ්ද වලින්. හරි. නාසයේ තියෙන උපය ඒ ගාන ප්‍රසාදය කියනවා. ගාන ප්‍රසාදේ ප්‍රසාද රූප හැදෙන්නේ ගඳ සුවඳ වලින් විතරයි. හරි. ඒක හරියට දැන් එක එක චිත්‍ර අඳින්න පුළුවන් බෝඩ් ටිකක් තියෙනවා. හැබැයි සමහර ඒවායින් විතරයි ඒ බෝඩ් එකේ අඳින්න පුළුවන්. එහෙම තියෙනව නේද? දැන් අර දැන් තියෙන්නේ අර ඉස්සර නම් තිබුණේ කළු ලෑල්ලයි චෝකුයි නේද? දැන් තියෙන අර වයිට් බෝඩ් එකක් තියෙනව නේද? ඈ? ඕකේ ගිහින් චෝක් වලින් ලියන්න පුළුවන්ද? සුදු පාට චෝක් කෑල්ලකින් ලිව්වොත් ලියවෙන්නේ නැහැ. ඒකට ඕන වෙනම ඒකට හරියන පෑනක්. නේද? ඒ පෑනින් විතරයි ඒ බෝඩ් එකේ ලියන්න පුළුවන්. චෝක් කෑල්ලෙන් ලියන්න බෑ. දැන් ඒ පෑනක් අරන් අපි කළු ලෑල්ලේ ලිව්වොත් හරියනවද? බෑ. කළු ලෑල්ලේ ලියන්න පුළුවන් චෝක් එකේ. නේද? ඔන්න ඔය වගේ වැඩක් තමයි. දැන් ඇහි ප්‍රසාද රූපේ හදන්නේ වර්ණ වලින් විතරයි. කනේ ප්‍රසාද රූපේ හදන්නේ ශබ්ද වලින්. දැන් ශබ්ද වලින් බෑ ඇහි ප්‍රසාද රූප හදන්න. හරි. ඒ පැහැදිලි නේද? එක ආයතනයකට අරමුණු වෙන්නේ එක જાතියක් විතරයි. වෙන જાතියක් අරමුණු කරන්න බෑ. හ්ම්? එතකොට දැන් ඇහෙන් ওই වර්ණය නිසා හදනවන එකසාද රූපය. ඒ විඥාණය ඕක දැනගන්නවනේ හිත. චක්කු විඥාණය. දැන් ඔහොම වුණාට ඒ විඥානේ අපිට කියන්නේ ওই කතාව නෙවෙයි. විඥානේ මොකද කියන්නේ? ඔන්න එළියේ තියෙන දේක් දැක්කා. විඥානේ කරන්නේ මෙතන ඇහැ ඇතුලේ තියෙන ප්‍රසාද රූපයේ බලන එක. එයා අපිට කියන්නේ ඔන්න එළියේ තියෙන දේක් දැක්කා. ලෝකෙට ආයිදි දේක් දැක්කා කියලා. ඒතර විඥානේ කියලා තියෙන්නේ ඇත්තද බොරුද? බරුව විඥානේ දැකලා තින්නේ ඇහැ සකස් කරලා දීපු මේ සතහන අපිට කියන්නේ එළියේ තියෙන දේ දැක්කා කියලා. එළියේ තියෙන දේ දකින්න පුළුවන්ද විඥානට? බෑ. එහෙනම් චක්කු විඥානය කියලා නමක් දෙන්න ඕනත් නැහැ. ඇහැ නිසා පහළ වෙන විඥාන. නේද? එළියේ තියෙන දේ අත්දකින්න පුළුවන් නැහැ. හැක් වැඩක් නැහැ. එතකොට තේරුම් ගන්න චක්කු විඥාණයට බෑ එළියේ තියෙන දේ දැනගන්න. ඒ වුණාට චක්කු විඥාණය කියන්නේ ආමන්නේ ඔන්න ඇහෙන් දැක්ක එළියේ තියෙන දේ කියලා. ඒක විඥාණය කියන දෙයක් මිසක් විඥාණයේ හැකියාව නෙමෙයි. කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඔව් දැන් එළියේ පොල් ගහක් තියනවා කියලා කියන්නේ කවුද? අපේ දැනුවත් කරන්න විඥාණය. අපේ විඥාණය. එතකොට මේ විඥාණය නිකන් නෙමෙයි ඔය කතාව හදන්නේ. විඥාණයට උදව් වෙන කට්ටියකුත් ඉන්නවා. කවුද මේ විඥාණයට ඔය දේ කියන්න උදව් වෙන්නේ? එළියේ පොල් ගහක් තියනවා කියලා විඥාණයට කියන්න උදව් වෙන්නේ ඇහෙන් දකින්න ඕනනේ ඉස්සෙල්. ඇහෙන් ගන්න ප්‍රසාද රූපය උදව් වෙනවා. දැන් ප්‍රසාද රූපේ හරියට තේරුම් ගන්න අපි ෆොටෝ එකක් ගත්තා. ඇහැට පේන ටිකේ ෆොටෝ එකක් ගත්තා. හරි? ඒ වගේ දෙයක් තමයි මේ ප්‍රසාද රූපේ කියන්නේ. එතකොට ෆොටෝ එකේ තියෙනවා ගොඩක් ಜಾති. නේද? ඒ ගොඩක් ಜಾති තියෙන ටිකෙන් අපි යන්න එකක් වෙන් කරගන්න අර පොල් ගහක් වගේ තියෙන ටික. රටහන්. ඔය ටික ඔන්න විඥානේ දකි. හරි. ඒ සටහන උදව් වෙලා තියෙනවා විඥාණයට. තව කවුද උදව් වෙලා තියෙන්නේ? ඔය වගේ දෙයක් අපි කලින් අත්දකපු. පෙර අත්දැකීම්. අනේ ඒවා තමයි නිමිති. කලින් ඔය වගේ දෙයක් දැකලා අපි නිමිති ඉතුරු කරගෙන තියෙනවා. එතකොට ඒ වගේ නිමිත්තට පොල් ගහ කියලා ඒ කාලේ නමක් දීලා තියෙනවා. ඕක එළියේ තියෙනවා. ඕක ඒ තියෙන ලක්ෂණ මේවයි මේවයි කියලා හිතේ ඉතුරු කරගෙන තියෙනවා නේද? ඒ කලින් ඇහැ පාවිච්චි කරපු වෙලාවක මං කිව්වේ එතකොට මුලාවෙන් ඇත්ත ඇති හැටියට දකින්න නැතුවනේ අපි ඒ කාලේ පාවිච්චි කරලා තියන්නේ ඇහැ. එතකොට මේ මුලාවෙන් ඉතුරු කරගත්තු නිමිති ඒ පෙර ඇසුරු කරපු ටික දැන් මෙතනගත්තු සටහනට එකතු කරනවා. ඒ එකතු කිරීම කරන්නේ හිතෙන්. එතකොට ඒ නිසා අපට චේතනා ටිකක් එනවා, අදහස් ටිකක්. ආයලිය තියෙන එක මෙහෙමයි මෙහෙමයි කියලා ඔන්න අදහස් වෙනවා. ඒ චේතනාවලට කියනවා මොනවාද? සංකාර. හරි? අපේ හිතේ එන සංකාර. හරි? දැන් ඔය සද්දේ ඇහෙනකොට මොකද වෙන්නේ? බෙරයක් සිහි වෙනවා නේද? ඒ ටික වෙන්නේ කොහමද? කණෙන් මේ මොහොතේ සද්ද සටහන අරන් දෙනවා. ඒක හරියට අර ෆොටෝග්‍රාෆ් එක වගේ. සද්ද වලින් හැදපු චිත්‍රය. සද්ද සටහන. ඒ සටහනට අපි දානවා අපි කලින් අත්දකපු පෙර ඉතුරු කරගත්තු ටික. නෙමෙයි. ආ ඔය වගේ සටහනක් නම් ඔය බෙරය. ඒක කවුද අරන් දෙන්නේ? තමන්ගේ හිතේ අර ඉතුරු කරගත්තු ටික. නේද? පෙර අත්දකින. පෙර ඇසුරු කරපුවා. ඒ ටිකත් අරගෙන දැන් එකත් එක්ක ඔන්න සංසන්දනය කරලා දැන් අලුත් අදහස් ටිකක් එනවා. ඔතනත් බෙරයක් ගහන්න. ඒක හිතේ ඇති වුණ චේතනාව. හරි? දැන් හිතේ ඇති වුණ චේතනාවක්. ඒ චේතනාවෙන් හදපු සංස්කාරය. චේතනා තමයි සංකාර බවට පත් වෙන්නේ. හරි? එතකොට බෙරයක් කියනකොට තව ඒක ගැන අදහස් ගොඩක් තියෙනවා. බෙරේ මොන වගේද? ඔකට මෙහෙම ගැහුවොත් මෙහෙම සද්ද එනවා. අරව මේවා සේරම එක තමයි අපි බෙරේ දැන් හිතේ හදාගන්න. නේද? දැන් බෙරේ හැදුනේ හිතේද එළියේද? හිතේ නේද? දැන් ගත්ත සද්දේ උදව් කරගෙන හිත ඇතුලේ නේද ওই චේතනා ටික ආවේ? බෙරේ ගැන අදහස් ටික. හැබැයි අපි විශ්වාස කරන්නේ විඥාණය අපට කියන්නේ මොකද්ද? ওই බෙරේ කොහෙද තියෙන්නේ? එළියේ. යන්න අරගේ තියෙනවා. ඕන්නම් ගිහිල්ලා බලන්න. කියලා කියනවා නේද? ආ මං කියන්නේ බොරු නම් ගිහිල්ලා බලන්න කියලා ඔන්න කියනවා කතා. ඈ ෆොටෝ එකේ දැන් අපි දැන් මෙහෙ බැලුවහම පොල් ගහ විතරද තියෙන්නේ? තව අනම්මනම් ගොඩක් තියෙනවා. ඒවට අපිට අවධානය යන්නේ නැහැ. නෑ අපිට දකින්න ඕන දේ විතරයි අපි දකින්නේ. එහෙම ගතියක් තියෙනවා විඤ්ඤාණය. ඔය ෆොටෝ එකේ තියෙන ඔක්කොම මේ හොයන්නේ නැහැ. දැන් මේ ශබ්ද ගොඩකින් අපිට බෙරේ ශබ්ද විතරයි අපි ගන්න. දැන් මේ ශබ්ද සටහනේ තව જાති තියෙනවා. ෆොටෝ එකේ. අපිට අවශ්‍ය දේ විතරක් බලන්න හැකියාව දැන් අර අනිත් ටික වෙන් කරලා බෙරේ සද්ද විතරක් වෙන් කරගෙන ඒක ගැන විතරක් හිතන්න ඔන්න විඥාණයට හැකියාව
තියෙනවා.
ඔව්. මානසිකාරය ඒකට උදව් වෙනවා. අවශ්‍ය දේට විතරක් අර අනිත් ඒවා තිබුණට ඒව ගැන හිතන්නේ. දැන් බෙරේ සද්ද විතරද ඇහෙන්නේ? තව සද්ද ඇහෙන්නේ නැද්ද? ඒවා අපට වැඩක් නැහැ. අපිට අවධානය යොමු වෙන එක ගැන විතරයි අපි හිතන්නේ. හරි? අනිත් ඒවත් පැත්තකින් ඉන්නවා. එහෙනම් අපට ඒවා වැදගත් නෑ. පින්තූරේ ඔක්කොම තියෙනවා. දැන් ෆොටෝ එකක් ගත්තාම අපි දැන් කෙනෙක්ගේ ෆොටෝ එක ගන්නකොට එයා විතරද ෆොටෝ එකේ ඉන්නේ? බෑක්ග්‍රවුන්ඩ් එකක් තියෙනවනේ. ඒක තිබුණාට අපිට ඒක වැදගත් නෑ. හැබැයි ඇහෙන් අරන් දෙනවා ඊට. දැන් ඇහැට බෑ අපි දකින්න ඕන කොටස විතරක් කපලා මෙතන ප්‍රතිබිම්බ හදන්න. ඇහැ හදන්නේ ඇහි සීමාවේ තියෙන ඔක්කොම ටිකේ සටහනක් හදන්න. හරි? හරියට කැමරාවෙන් ෆොටෝ එකක් ගත්තාම අපිට ඕන ටික විතරක් කැපිලා ඉන්නේ නැහැ ඒකේ. ඒකේ තියෙනවා ඒ ෆ්‍රේම් එකට අහු වෙන ඔක්කොම ටික තියෙනවා. අපිට ඕන වුණත් නැති වුණත් කරන්න දෙයක්. ඒක අරගෙන පස්සේ ඕනනම් බෑග්ග්‍රවුන්ඩ් එක කපලා දාගන්න පුළුවන්. ඒක කරනවා විඤ්ඤාණය. විඤ්ඤාණයට ඕන දේ විතරක් එතනින් දකින්නවා. ඒතකොට දකින්න ඕන දේ විතරයි විඤ්ඤාණය අරගන්නේ. ඊට පස්සේ ඒක ඇල්ල අරගෙන ඒකට දානවා පරණ අද්දකීම් ටික. ආ ඔය වගේ එකක් නම් මේ මේක තමයි. කියලා. ඊළඟට එතනින් නවත්තන්නේ විශ්වාස කරනවා ඕක තියෙන්නේ එළියේ. හිතේ ඇති වුණ චේතනා ටිකක් නෙමෙයි. ඕක තියෙන්නේ එළියේ කියලා කියනවා. මේක තමයි මේ විඥානයේ මායාකාරය කියන්නේ. මායාකාරය කියන්නේ ඇත්ත නෙමෙයි. නේද? බොරුවක් අපට මවලා පෙන්නනවා ඇත්ත වගේ. ඕකනේ මායාකාරය කරන්නේ. ඒක විඥානයේට බුදුහාමුදුරුවෝ උපමා කරනවා මායාකාරයව. මායාවෙන් මායාවයි මිරිඟුවයි කියන්නේ දෙකක්. මිරිඟුවේ තියෙන මායාවක්. හැබැයි ඒක එක මායාවක් විතරයි. නේද? මිරිඟුවෙන් පෙන්නන්නේ වතුර වගේ තියෙනා එච්චර. වතුර තියෙනවා කියලා හිතුවොත් මායාවට අහු වුණා. ඒ වගේ වෙන මායාවක් තියෙන්න පුළුවන්. එක එක මැජික් කාර් එක එක ඒවා කරලා පෙන්නන. සල්ලි මවනවා, සත්තු මවනවා නේද? එතකොට එක එක මායාවක්. දැන් මිරිඟුවත් එක මායාවක් විතරයි. විඥාණය තමයි මායාකාරය. එයා එක එක ඒවා මව මව අපට කියනවා. එක එක මැජික්. නැති දේවල් ඇත්ත වගේ අපට කියනවා. ඒතර මායාවට අහු වෙනවද නැද්ද කියන එක තමයි වැඩ. මානසිකාරයේ වැඩ. මායාවට අහු වෙනවද නැද්ද? හරි? විඥාණය කියන දේ මේ විදිහට පිළිගන්නවද නැත්නම් අපි ඇත්ත ඇති හැටි හොයලා බලනවා. ඒක මානසිකාරයේ වැඩක්. ඒතර මානසිකාරණයට පුළුවන් ඇත්ත ඇති ඇති ටික දකින්නත් පුළුවන්. විඥාණය කියන විදිහට දකින්නත් පුළුවන්. නේද? විඥාණය කියන දේ ඇත්ත කියලා දකින්නත් පුළුවන් නැත්නම් ඊට වඩා පොඩ්ඩක් හොයලා මෙතන වෙන සිද්ධිය බලන්නත් පුළුවන්. ඔය වෙන සිද්ධිය නුවණින් බලන එකට කියනවා යෝනිසෝ මානසිකාරය කියලා. විඥාණය කියන දේ එහෙම්මම පිළිගන්නවට කියනවා අයෝනිසෝ මනසිකාරය. මැජික් කාර්යයට රැවටෙනකොට අයෝනිසෝ මනසිකාරය. මෙතන ඇත්ත ඇති හැටි දකිනකොට යෝනිසෝ මනසිකාරය. හරි? එතකොට අර මානසිකරණය වෙනස් කිරීමේ හැකියාව Tamanට තියෙනවා. ප්‍රඥාව අනු මේක නුවණින් බලනවද නැත්නම් අපේ පුරුද්දට බලනවද? පුරුද්දට බලන එක මොකද්ද? විඥාණය කියන දේ එහෙමමයි. පොල් ගහක් තියෙනවා, පොල් ගහ තියෙනවා. තියෙන හින්දා තමයි මේ පෙනුනේ. ඒක නුවණින් බැලීමක්ද පුරුද්දෙන් දැක්මක්ද? පුරුද්දෙන්
බැලීම. නුවණින් බලනකොට ඒක
වෙනවා. එතකොට විඥාණය කියන කතාව තමයි පිළිගන්නේ. නුවණින් හෙව්වේ නේ. නුවණින් හොයනකොට මොකද කරන්නේ? ආ, උතන උනේ ඇහැ වර්ණ සටහනක් අරන් දුන්නා මේ ප්‍රසාද රූපේ. ප්‍රසාද රූපේ විඥාණයෙන් දැනගත්තා. ඒකට පෙර අද්දකීම් ටික ගෙනහැලා දැම්මා. ඔය දෙකම එකතු කරලා පොල් ගහක් කියන සංස්කරණ චේතනා ටිකක් හැදුවා. ඊට පස්සේ ඒක එළියේ තියනවා කියලා හිතුවා. මේ විඥාණය කරපු දෙය. එතකොට දැන් යෝනිසෝමනසිකරණයට පේනවා මේක හිතේ ඇති වුණ චේතනා ටික. ඒ චේතනා ටික ඇති වෙන්න උදව් වුණ කොටස තමයි ඇහෙන් අරන් දුන්න සටහනයි පෙර සුරු කරපු ටිකක්. ඊළඟට මෙතන තියෙන මුලාවයි. අපි 70-30 දන්නවනම් දැන් එළියේ තියනවා කියලා දාන්න යන්නේ නැහැනේ. ඒ අවිද්‍යාව. අවිද්‍යාව කියන්නේ 70-30 නොදන්නකම. එතකොට 70-30 නොදන්න හින්දා තමයි ඔය දැකපු දේ එළියේ තියෙනවමයි කියලා බාරගන්නේ. දැන් බලන්න විඥානේ දැක්කේ සටහනක් නැත්නම් චිත්‍රයක්. නේද? ඇහැ ඇඳලා දීපු චිත්‍රේ. තමයි විඥානේ දැක්කේ. එතකොට අපි චිත්‍ර ප්‍රදර්ශනයකට ගිහින් චිත්‍රයක් දිහා බලාගෙන අපට පුළුවන් ඒක යමේ තියෙන මේක කියලා කියන්නේ. ඒ කියන්නේ චිත්‍රේ තියෙන දෙයක්ද එළියේ තියනවා කියලා හිතලා නේද කියන්නේ එතකොට. මේ එළියේ තියෙන දෙයක් මේ ඇඳලා තියෙනවා. එහෙමනේ කියන්නේ. ඒ කතාව කියනකොට ඔන්න දැන් ඊළඟට අපි චිත්‍රය ගැනද දැන් හිතන්නේ එළියේ තියෙන දේ ගැනද? එළියේ තියෙන දේ ගැන. නේද? දැන් එළියේ තියෙන්නේ නිකන් වර්ණ සටහනක්ද නැත්නම් සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපයක්ද? සතර මහා ධාතුවෙන් හැදිච්ච රූපේ. දැන් බලන්න එහෙන් හදලා දෙන චිත්‍රය දිහා බලලා විඥාණය කරන්නේ ඕකට දෙනවා එක එක අර්ථකථන. ඔය මේ එළියේ තියෙන මේ දේ තමයි මේ චිත්‍රේ තියෙන්නේ කියලා. හරි? එතකොට මේ විඥාණය කියන කතාව අපි පිළිගන්නවා. ඒ පිළිගන්නේ මෙච්චර කල් ආපු සසර පුරුද්දයි අපේ තියෙන මුලාවයි ඕකට කියනවා ඒ පුරුද්දටයි මුලාවටයි එකතු කරාම ඕකට කියනවා අයෝනිසෝ මනසිකාරය කියලා. මේ පේන දේ එළියේ තියෙනවමයි තියෙන නිසාමයි පේන්නේ. ඒ විදිහට පිළිගන්නකොට අයෝනිසෝ මනසිකාරය ඇත්ත ඇති හැටි නෙමෙයි. නේද? දැන් ඇත්ත ඇති හැටි ටිකක් තේරුම් ගන්න පුළුවන් ඇහැ ඇඳලා දුන්න චිත්‍රයක් ඒ දිහා බලාගෙන ඔන්න විඥාණය අපිට කතාවක් කියනවා මේවා එළියේ තියෙනවා කියලා. හරි? එතකොට අපි චිත්‍රයක් දිහා බලලා ඒ කතාව කියනකොට අපේ පෙර අද්දකීම් ටිකත් එකතු වෙන්න ඕන. නේද? මම මේ චිත්‍රේ කුරුල්ලෙක් හිටියොත් ඒ කුරුල්ලා අපි කලින් අද්දකලා තියෙනවා. එතකොට තමයි ආන මෙන්න මේ කුරුල්ලා. මේ උකුස්සෙක් මේ ඉන්නේ. කියලා කියන්න නම් පෙර අද්දකීම් ටික එතෙන්ට එන්න ඕනේ නේද? නැත්තම් ඉතින් මේ වර්ණ සටහනක් විතරයි මෙතන තියෙන්නේ. ඊට වඩා දෙයක් කියන්න බෑ. නේද? ලෝකේ දෙයකට සම්බන්ධ කරන්න නම් ඒ ලෝකයේ අයිති දේ අපි කලින් අද්දකලා ඒ කියන්නේ දැනගෙන තියෙනවා. නේද? ඒ දැනගත්තු දේ නේද මේ තියෙන්නේ මේකයි කියලා කියන්නේ. ඔව්. චිත්‍ර ප්‍රදර්ශනයට ගියාම මේක කියලා කියන්නේ ඒක කලින් දැනගෙන තියෙන්න ඕන පෙර අද්දකීම. එතකොට මේ පෙර අද්දකීම් ටික නේද දැන් තියෙන එකට සම්බන්ධ කරන්නේ. ඔව් පෙර අද්දකීම නොතිබුණා නම් එහෙම ඔහොම දෙයක් කරන්න පුළුවන් වෙයි. බෑ. මොකුත් නොදන්න කෙනෙක් ඇවිල්ලා ඔක බැලුවා. පොඩි ළමෙක්ගෙන් ඈ මොකුත් එච්චර දන්නේ අවුරුදු දෙකේ විතර පොඩි ළමෙක්ගෙන් අහුවොත් මේ මොකද්ද කියලා පාට ගොඩක් කියලා නේද? එයාට අර ලෝකේ තියෙන දේවල් මේ වෙන්නේ නැහැ. මෙතන තියෙන වර්ණ පාට ගොඩක්. ඔව් පේන්නේ නැති ඒවා ගොඩක් තියෙනවා. ඉතින් මුලා වෙනකොට ඒක තමයි හොයාගන්න කියන්නේ. දැන් Tamanta horen aapu tika hoya gannona. Eka thamai dan ayoniso manasikaren gatta hama thamai pain nathi tika yilla thiyenne. Yoniso manasikare yedena kota dan otana aapu hiten daagattu kattiyawa andura gannona. ඉතින් දාගත්තු අය කවුද කවුද කියලා. ඒ කියන්නේ අපි පුරුද්දට ගත්තාම එන පිරිසක් ඉන්නවා. ඒගොල්ලෝ ටික අඳුර ගන්න වෙනවා. දැන් ඔය දැන් වර්ණ සටහන ඇඳලා ඇඳලා දීපු චිත්‍රය ආයතනෙන් හදලා දෙන්නේ ඕකනේ ප්‍රසාද රූපය කියන එක චිත්‍රයක්. හරි. ඒ චිත්‍රේ මං කිව්වේ එක එක බෝඩ් වල එක එක පාට වලින් අඳින්න පුළුවන්. කනින් නම් වෙනම චිත්‍රයක් නේද? ශබ්ද ටික උදව් කරගෙන චිත්‍රයක් අඳිනවා. නාසයෙන් නම් වෙනම චිත්‍රයක් ගන්ධ සුවඳ ටික එකතු කරලා ඒකේ සටහනක් අඳිනවා. ඔය වගේ ආයතන හයින් චිත්‍ර හයක් හදලා දෙන එක විතරයි ආයතන හයට පුළුවන්. චිත්‍රේ තියෙන්නේ මොකද්ද කියන එක ආයතනෙට කියන්න බෑ. ඒක කියන්නේ කවුද? විඥානේ. දැන් අපි තේරුම් ගන්න ඕනේ විඥානෙට දකින්න පුළුවන් මේ චිත්‍රය විතරයි. හරි? විඥානයට බෑ බාහිරයට ගිහිල්ලා දකින්න. හැබැයි විඥානේ අපිට කියන්නේ බාහිරය ගැන කතාවක්. ඔක තමයි විඥානය කරන මායාව. පැහැදිලිද ඒක? ඕක තේරුම් ගන්න තමයි අර මං වතුරට එබෙන බල්ලෙක්ගේ උපමාව දුන්නේ. දැන් බල්ලා වතුරට එබෙනවා කියන්නේ බල්ලාගේ ඇහෙන් දකිනවා කියන එක. නේද? දැන් ඌ ඕකේ සිද්ධ වෙන දේ හොයන්නේ නැතුව පෙර පුරුද්දට නේද? සසරේ ආපු පුරුද්දට ඇහැ පාවිච්චි කරාම මොකද හිතෙන්නේ? අන්න බල්ලෙක් ඉන්නේ. හ්ම්. ඊට පස්සේ තරහාරන් වතුරට බුරනවා නේද? ඇයි බුරන්නේ? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතන හින්දා. ඇයි එහෙම හිතලා තියෙන්නේ? මේ ආපු පුරුද්දට ඇහෙන් පේන දේ තියෙනවමයි. එතකොට කවුද බල්ලට කියලා තියෙන්නේ බල්ලෙක් ඉන්නවා කියලා? බල්ලගේ විඤ්ඤාණය. බල්ලගේ ඇහෙන් කලේ මොකද්ද? අර උගේම සතහනේ ප්‍රතිබිම්බයක් ඇඳලා දුන්නා. අනේ චිත්‍රය ඇඳලා දුන්නා. ඒ චිත්‍රේ ඉන්නවා බල්ලෙක්. බල්ලෙක්ගේ සතහනක් තියෙනවා ඒ චිත්‍රේ. නේද? ඒකට විඥානි බලන්නේ ওই චිත්‍රේ. චිත්‍රේ බලනකොට පේනවා අනේ බල්ලෙක්ගේ සතහනක් තියෙනවා. ඒකට ගන්නවා පෙර අද්දකීම් ටික ඔය වගේ සතහනක් නම් ඕක නම් ඔය බල්ලෙක්. අපි චිත්‍රයක් ඇඳලා දැක්කහම කියන්නේ මේ ඉන්නේ බල්ලෙක් කියලා. නේද? බල්ලෙක් වගේ පේනකොට සටහනක් අපි කියනවා මේ ඉන්නේ අර බල්ලෙක්. එතකොට දැන් මේ විඥානේ කියන්නේ මේ සටහනේ බල්ලෙක් ඉන්නවා කියලා නෙමෙයි. ඔය බල්ලා එළියේ ඉන්නවා කියලා තමයි විඥානේ කියන්නේ. හරි. අපේ හිත කියන්නේ දැන් බල්ලාගේ හිත කියන්නේ ඔය සටහනක් වගේ පේන බල්ලා ඉන්නේ එළි. ඒ කියන්නේ වතුරේ ඉන්න ඇත්ත සතර මහා ධාතුවෙන් හැදිච්ච බල්ලෙක්. දැන් මේ විඥානය කියන කතාව විශ්වාස කරන හින්දා නේද බල්ලා තරහාරම් බුරන්නේ. මෙතන වුණ මුලාව දැක්කේ නෑ නේද? විඥානය රවට්ටපු හැටි දැක්කේ නෑ නේද? ඇත්ත ඇටි හැටි දකින්න නම් ඇහි ක්‍රියාකාරීත්වය තේරුම් ගන්න ඕනේ. ඇහැට පුළුවන් මෙහෙම චිත්‍රයක් ඇඳලා දෙන්න විතරයි. විඥාණය කලේ ওই චිත්‍රය දැකපු එක. එතකොට මේ දැනගන්න ස්වභාවයේ එකක් බාහිර පවතින ස්වභාවය වෙන එකක්. අපි ඇහැ නිසා දැනගන්න ස්වභාවයේ එකක් බාහිරේ පවතින ස්වභාවය වෙන එකක්. අපි හිතන ස්වභාවය නෙමෙයි බාහිරේ. හිතන ස්වභාවයේ බාහිරේ තියනවා කියලා හිතුවම තමයි අර වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා රැවටෙන්නේ නේද? බල්ලගේ මානසිකත්වයට නම් හිතන්නේ මේ පේන දෙයම එළියේ තියෙනවා. එතකොට බල්ලා මුලා වෙලාද නැද්ද? මුලා වෙලා. පේන දෙයම එළියේ තියෙනවා. මේ එළියේ බල්ලෙක් ඉන්න හින්දාමයි මෙහෙම පේන්නේ කියලා හිතුවොත් මුලා වෙලා නේද? හ්ම්. නැර අපි හිතුවොත් අර තියෙන දෙයමයි මේ පේන්නේ කියලා මුලා වෙලා නැද්ද? දැන් මොනව හරි පේනකොට අර තියෙන දෙයමයි මේ පේන්නේ කියලා හිතනකොට අර බල්ලගේ මට්ටමින් නේද ඇහැ පාවිච්චි කරන්නේ. ඒක ලෝකෙට අයිති දැක්මක්ද ලෝකෝත්තර දැක්මක්ද? ලෝකෙට අයිති විඥාණය කරන මුලාවට අහු වෙලා. ඒක යෝනිසෝ මනසිකාරයක්ද අයෝනිසෝ මනසිකාරයක්ද? බාහිර ස්වභාවය බාහිර ස්වභාවය නෙවෙයි අපි දැනගන්නේ. එහෙනම් ඒසා දැනගන්න ස්වභාවය එකක්. පවතින ස්වභාවය වෙන එකක්. හ්ම්? එහෙනම් පවතින ස්වභාවය ගැනනේ කියන්නේ. මං අහන්නේ කොහොමද ඒක දැනගත්තේ? වෙනසක් තියනවා නේද? දැන් එහෙන් පෙන්නානේ එක නෙවෙයිනේ බාහිරේ තියෙන. එහෙන් කරන්නේ චිත්‍රයක් ඇඳලා දෙන එකනේ. ඒ චිත්‍රයයි බාහිර රූපේ එකක් වෙන්න බෑනේ. ප්‍රතිබිම්බේ එකක් බාහිර රූපේ වෙන එකක්. එච්චරයි අපිට කියන්න ඕනේ. ඒක දැන් අපි හිතන එකක් නේද ඔය කියන්නේ? අපි වෙනස අපි වෙන විදිහකට හිතනවා. ඒකයි මම කියන්නේ ඒක කොහොමද දැනගත්තේ? දැන් බාහිරේ ස්වභාවය දැනගන්නේ කොහොමද? දැන් අපි මොනවා හරි දැනගත්තා නම් අපට දැනගන්න පුළුවන් ආයතන හයින් විතර. ආයතන හයෙන් තොරව අපිට මොනවා හරි දැනගන්න පුළුවන්. දැන් බාහිර
ස්වභාවය අපිට දැනගන්න බැහැ.
බාහිර ස්වභාවය දැනගන්න බැහැ. එතකොට දැනගන්න බැරි එකක් ගැන අපි අනුමාන කරලා මොනවා හරි කියනවා මිසක් සතර මහා ධාතු කියලත් අනුමානයක් කරන්නේ. අත්දැකලා නෙමෙයි කියන්නේ. නේද? ඇයි අපිට මොනවා හරි අත්දකින්න පුළුවන් මේ ආයතන හයෙන් විතර? ඒ අද්දකින්නේ ආයතනෙන් හැකියාව අනුව ඇඳලා දෙන චිත්‍රයක්. දැන් චිත්‍ර ශිල්පියට තියෙනවා එක එක හැකියාව නේද? ඈ මොකට මේක වගේ අඳින්න බෑ? දැන් චිත්‍ර ශිල්පියාගේ හැකියාව තමයි මේ ආයතනේ හැකියාව. ඈ ඒ හැකියාව ලැබිලා තියෙන්නේ එයාගේ පෙර කර්ම ශක්තිය හින්දා. තේරෙනවද මේ කියන දේ? කොච්චර දක්ෂද කියන එක පෙර කර්ම ශක්තිය. මොකද්ද මේ? කවුද දැන් චිත්‍ර ශිල්පියා? කවුද චිත්‍ර ශිල්පියා? දැන් චිත්‍රයක් ඇඳලා දෙනවා කිව්වනේ. කොහෙද චිත්‍රය අඳින්නේ? බෝඩ් එක මොකද්ද චිත්‍රය අඳින? බෝඩ් එක මොකද්ද? ප්‍රසාදේ. ඒක චක්කු ප්‍රසාදේ වෙන්න පුළුවන්, සෝත ප්‍රසාදේ වෙන්න පුළුවන්, ගාන ප්‍රසාදේ වෙන්න පුළුවන්. ඒ කියන්නේ ආයතන මට්ටම නේද? එතකොට ඒකේ අඳින චිත්‍රයට මොකක්ද කියන්නේ? ප්‍රසාද රූපය. ප්‍රසාදේ කියන්නේ උපය කියලා කියවනේ. උපය කියන්නේ බෝඩ් එක වගේ, කණ්ණාඩිය වගේ. හරි? එතකොට ඒකේ හදන ප්‍රතිබිම්බය තමයි චිත්‍රය කියන්නේ නේද? ඒක ප්‍රසාද රූපය. එතකොට චිත්‍රය අඳින්නේ කවුද? නෑනේ අපි කියන්නේ චිත්‍රය බලනවා මිස අපි චිත්‍රය අඳිනවද ප්‍රදර්ශනයට ගියේ? බලන කෙනා නෙමෙයි අඳින්නේ. ඇඳ ඒ ආයතනේ තමයි ඒක ආයතනෙට හැකියාවලටම ප්‍රසාද රූපේ හදලා දෙන්නේ. දැන් කණ්ණාඩියේ දූවිලි බැඳිලා නම් එහෙම චිත්‍රය එච්චර හොඳ නැහැ. නේද? එතකොට ඒ ආයතනය තමයි දැන් චිත්‍ර ශිල්පී. වැඩිය පේන්නේ නැති ඇහක් නම් චිත්‍ර ශිල්පියා එච්චර දක්ෂ නැහැ. නේ? නෑ පෙනීම අඩු නම් එහෙම. එහෙමත් වෙනවනේ නේද? වැටෙන ඡායාව කියන්නේ දැන් හිතාගන්න චිත්‍රය කියලා. අඳින චිත්‍රය. ඡායාව වැටෙන්නේ කවුද ඇහි හැකියාව මත අනුව නේද? චිත්‍ර ශිල්පියා එතකොට ආයතන. නේද? එතකොට ආයතනේ හැකියාව ලැබිලා තියෙන්නේ කර්ම ශක්තිය, පෙර කර්ම ශක්තිය. හොඳට පේන ඇහැක් ලැබෙන්නේ කර්ම ශක්තිය හොඳයි කුසලයි. හ්ම්. එතකොට මනුස්ස ඇහැක්ද බල්ලෙක්ගේ ඇහැක්ද? කවුද ඒක තීරණය කළේ? කර්මය. පෙර ජීවිතයේදී මරණාසන්න මොහොතේදී නේද? අරමුණ ඒකේ කර්ම ශක්තිය අනුව තමයි මොන වගේ ඇහැක්ද? මනුස්ස ඇහැක් ලැබෙනවද? තිරිසන් ඇහැක් ලැබෙනවද? නේද? දැන් අර බල්ලට පෙර අකුසලයක් අරමුණු වෙලා තියෙනවා. ඒකයි බල්ලෙක්ගේ මට්ටමේ ඇහැක් ලැබෙන්නේ. නේද? අපට මොකක් හරි වෙලා ඉතින් කුසලයක් අරමුණු වුණා. නේද? පෙර වාසනාවක් තිබිලා කොහොමාරුවෙන් මනුස්ස ජීවිතයක් ලබන්න කුසලයක් අරමුණු වුණා. ඈ ඒක හැබැයි බොහොම කලාතුරකින් වෙන එකක්. දැන් ඒක ගිය ජීවිතේ වෙලා තියෙන්නේ. දැන් හැමදාම ස්වීට් පැදෙනවද ගන්නකොට ගන්නකොට? ප්‍රතරය යදෙන්නේ නැහනේ එහෙමනේ. ඒකට මොකද්ද ඕන? ඒක පිනකුත් ඕන. නේද? මට ඊයේ ස්වීප් එකක් ඇතුණා. එහෙනම් අදත් ගත්තොත් අදත් ඇදෙයිද? ඊයේ ලක්ෂයක් ඇතුණා නම් තව ලක්ෂයක් අද ඇදෙයි කියලා ගත්තට ඇදෙයිද? බොහොම කලාතුරකින් නේ. ගාක් කලාතුරකින් තමයි එහෙම දෙපාරක් ඇදෙන්නේ. ඈ එතකොට දැන් ස්වීප් එක ඇදිලා තියෙන්නේ මේ ජීවිතේ ළමන්න. ඊයේ සැරේ කොහේ හරි ඉඳලා අන්තිම මොහොතේදී කුසල කර්මයක් කරමුණු වුණා. නේද? ඒක හොඳ වටිනවා. මනුස්ස ජීවිතයක් ලැබෙන කුසල කර්මයක් කරමුණු වුණා. වයසට ගියත් පේනවා. ආ ඔව්. ඒ කර්ම ශක්තිය බලවත් ලොඩ. ඒ කර්ම ශක්තිය විතරක් නෙමෙයි ඊට පස්සේ කරපු අනිත් කර්මත් බලවත්. නා එස් බන් දීලා හැම ඇති. ඒ වගේ තව පින් කරලා තියෙනවා. එතකොට එහේ ගොඩක් කාලයක් වයසට ගියත් තේ. ඈ හැබැයි ඒක හැමෝටම වෙන්නේ නැහැ නේද? කොහොමද කලාතුරකින්. ඈ එහේ කියන්නේ චක්කු ප්‍රසාදය කියන්නේ එකම තමයි ඉතින්. චක්කු ප්‍රසාදේනි දැකීම ඇති කරන් ප්‍රසාදේ විතරක්ම නෙමෙයි ප්‍රසාදේ ප්‍රසාද රූපේ හදලා දෙන්න උදව් වෙන ඔක්කොම ටික ආලෝකේ නෙමෙයි. දැන් ඇහැ සකස් වෙලා තියෙන කාචයක් එහෙම තියෙනවනේ. ඒව හැදිලා තින්නෙත් ඒ දැන් කර්ම ශක්තිය මුල් වෙලා හැබැයි කර්මයෙන් විතරක් නෙමෙයි තව හේතු වෙන ටිකකුත් තියෙනවා. කර්මයෙන් නිකන් අර දැන් බීජයක් වගේ නෑ. පැල අටයක් හිටෙව්වහම ඒ જાතිය ගහක් නේ හැදෙන්නේ. අර ගහ හැදෙන්න ඕන ටික තියෙනවද? ඔක්කොම ටික ඒ බීජේ නෑ. ඒක පොළොවෙන් ගන්න ඕන නේද? පොළොවෙන් නෙවී පරිසරයෙන් නෙවී අවශ්‍ය දේවල් ගන්නවා. ඒවා අනුව තමයි මේක හැදෙන්නේ. ඒ වගේ දැන් හැදෙන්න ඕන මූලික දේ කර්ම ශක්තියෙන් දෙනවා. හැබැයි කර්ම ශක්තිය තිබුණා කියලා නොකනෝබී ඉඳලා හරියන්නේ නැහැ. ඉපදුන දවසේ ඉඳන් නොකනෝබී හිටියා නම් මේ විදිහට තියේද? නැහැ. එතකොට ආහාර ඕනේ නැහැ. ඔව්. දැන් කර්මය ඕන වෙලා තියෙනවා, ආහාර උදව් වෙලා තියෙනවා. තව උදව් වෙන දේවල් තියෙනවා. අපේ ඇහැට තියෙන ආසාව, තණ්හා අන්හාවත් උදව් වෙලා තියෙනවා. නිකම්ම නෙමෙයි ඇහැක් ලැබුණේ. ඇහැක් ලැබෙන්න තියෙන ආසාව, තණ්හාව. චිත්තජම විතරක් නෙමෙයි ඒක. ඒ රූප ಜಾති තියෙනවා. චිත්තජ රූප, කර්මජ රූප, විහිතිජ රූප, ආහාරජ රූප ඔහොම තියෙනවා. ඔය ಜಾති හතරම මේකේ ඇති වෙනවා. දැන් ඔය ඕවා ටික ඇති වෙන්න මේ උදව් වෙනවා, මූලික වෙනවා. එතකොට කර්මයයි ආහාරයි සංහාරය. තවත් එකක් තියෙනවා අවිද්‍යාව. මතකයි නේද? හොඳයි. අවිද්‍යාවත් උදව් වෙනවා. ඒක තමයි තේරුම් ගන්න අමාරුම දේ. අවිද්‍යාව හින්දා කොහොමද ඇහත් ලැබුණේ? අවිද්‍යාව නිසා කර්මයයි තණ්හාවයි හැදුණා. ඒකත් හරි. ඇත්ත ඇටි ඇටිෙන් දකින්න නැති හින්දා දැන් අපි දැන් බල්ලට ඇහැක් ඕන වෙන්නේ මොකටද? අර එළියේ ඉන්න බල්ලව අද්දකින්න. වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතුනහම මොකද හිතන්නේ? ආයේ බලන්න ඕන මූ ඉන්නවද කියලා. නේද? ඇහැක් උපද්දන්න තණ්හාවක් ඇති වෙනවා නේද? ඒ තණ්හාව ඇති උනේ මේ අවිද්‍යාවෙන්. අවිද්‍යාවගෙන ඇත්ත ඇටි හැටි දන්නේ නැහැ. දැන් වතුරේ බල්ලෙක් නැහැ කියලා දන්නේ නේද? ඇත්ත ස්වභාවය දන්නේ නැහැ අවිද්‍යාව. ඒතර අවිද්‍යාව හින්දා තමයි මුලාවටපත් උනේ. මෝඩ හින්දා තමයි මුලා වෙන්නේ. නුවණ තිබුණා නම් මුලා වෙන්නේ නැහැ නේද? දැන් බල්ලා මෝඩ හින්දා නේද වතුරට පුරන්නේ? වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා මුලා වුනේ මෝඩකම හින්දා නේද? නුවණ තියෙන එකෙක් වුණා නම් එහෙම වෙයිද? නැහැ. නුවණ තිබුණා නම් දන්නවා වතුරේ ස්වභාවය දැනගන්නවා නේද? එකෙන් ඡායාවක් ඇති කරන්න පුළුවන්, එහෙම මෙහෙම පෙන්වන්න පුළුවන්. ඔය එළියේ බල්ලෙක් ඉන්නා නෙවෙයි කියලා දැනගන්නවා නේද? දැන් මෝඩකම හින්දා මුලාව දැන් ඇත්ත දන්නේ. ඒ හින්දා නේද ඌ විශ්වාස කරන්නේ මේ එළියේ බල්ලෙක් ඉන්න හින්දායි මෙහෙම වෙන්නේ. එළියේ තියෙන හින්දායි මෙහෙම වෙන්නේ. එළියේ තියෙන ස්වභාවයමයි මේ වෙන්නේ. පේන ස්වභාවයයි පවතින ස්වභාවයයි එකක් කරගෙන තියෙන දෙයමයි වෙන්නේ. ඔක දෘෂ්ටි. තියෙන නිසාමයි මේ වෙන්නේ. තියෙන දෙයමයි වෙන්නේ. මේ පේන දෙයමයි තියෙන්නේ කියලා දැඩිව හිතන එක දෘෂ්ටියක් නේද? ඇත්ත ඇති හැටි පේන්නේ නැහැ නේද? එතකොට ඒ දෘෂ්ටිය හිටියෝ. තියෙන දෙයමයි පේන්නේ, නැත්තම් පේන දෙයමයි එළියේ තියෙන්නේ කියලා හිතුවොත් ඇත්ත දැනගන්න බෑ නේද බල්ලට?
දැන් බැරි අඬ ගාන බුරන්නේ.
එතකොට අපටත් බෑ ওই දෘෂ්ටිය හිටියොත් ඇත්ත දැනගන්න. තියෙන දෙයමයි පේන්නේ කියලා හරි, පේන දෙයමයි එළියේ තියෙන්නේ කියලා හිතුවොත් එතනින් එහාට ඇත්ත දකින්න තියෙන ශක්තිය වහන. ඔබට තමයි ලෝකෙට ආйти දැක්ම, ලෝකෙට ආйти දෘෂ්ටිය කියන්නේ. ලෝකෙ ගෙනියන දෘෂ්ටිය කියන්නේ ඕකට. එතකොට අර යෝනිසෝමනසිකාරයද අයෝනිසෝමනසිකාරයද? අයෝනිසෝමනසිකාරය. ඔන්න ඔක තේරුම් ගන්න ඕන. මොකද මේ හැමෝම අහලා තියෙනවනේ ධර්මය අහන්න ඕන, ඊළඟට යෝනිසෝමනසිකාරය යෙදෙන්න ඕන නේද? යෝනිසෝමනසිකාරය යෙදෙන්න නම් යෝනිසෝමනසිකාරය කියන්නේ මොකද්ද කියලා දැනගන්න. දැන් පේන දෙයමයි තියෙන්නේ කියලා හිතුවොත් අයෝනිසෝමනසිකාරය. එතකොට ඒ තියෙන දේ අනිත්‍ය බලනකොට දැන් යෝනිසෝමනසිකාරයද අයෝනිසෝමනසිකාරයද? තියෙනවා කියලා මුලා වෙලා. දැන් මෙහෙම හිතන්න ඕන. දැන් බල්ලා හිතනවා වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා. නේද? ඒකනේ මුලා. පේන දේ තියෙනවමයි කියලා හිතුවා. දැන් ඔන්න මූ භාවනා කමටහනක් අරගන්නා. මොකද්ද කමටහන? අනිත්‍ය බව. පේන පේන දේ තියෙන තියෙන දේ අනිත්‍ය බව. ඉතින් ඌ දැන් වතුරවල ළඟට වෙලා ආ බල්ලෙක් ඉන්නවා, ඕක අනිත්‍යයි, ඕක අනිත්‍යයි, ඕක වෙනස් වෙනවා කියලා හිතනවා. දැන් ඕක යෝනිසෝමනසිකාරයක් වෙයිද? නැහැ. ඇයි? මුලා වෙලා ඉවරයි. ආයෝනිසෝමනසිකාරය යෙදිලා ඉවරයි. වතුරේ බල්ලෙක් ඉන්නවා කියනකොට. නේද? යෝනිසෝමනසිකාරය කියන්නේ වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතෙනවා. ඒක හටගත්තේ කොහොමද කියලා බලන්න ඕන. දැන් මෙහෙම අදහසක් එනවා. බල්ලෙක් ඉන්නවා වගේ පේනවා. ඈ? තර් බල්ලෙක් ඉන්නවා කියලා හිතුනේ කොහොමද කියන හේතුව හොයාගන්න. ඒකට හේතුව හරියට හෙව්වොත් ඌට පේන්න ඕන මගේ තියෙන අවිද්‍යාවයි මුලාවයි හින්දා තමයි බල්ලෙක් ඉන්නවා කියලා හිතලා තියෙනවා. ඕක දැක්ක දවසට යෝනිසෝ මනසිකාරය වෙනව නේද? ඕක දැක්ක දවසට ඊළඟට උන්ට පේනවා මේ අවිද්‍යාවයි මුලාවයි යෙදුම් නැත්තම් ඔතන බල්ලෙක් නෑ, වතුරේ බල්ලෙක් නෑ. අන්න ලෝක නිරෝධේ. ඉස්සෙල්ල බල්ලෙක් හිටියා, දැන් බල්ලා නිරුද්ධයි, පිහිටන්නේ. නුවණ යෙදෙනකොට සමුදය ප්‍රහාණය වෙනවා. හරි? මෝඩකම අවිද්‍යාව තියෙනකොට සමුදයේ ඉන්නේ අපි. ওই සමුදයට කියනවා දුක්ඛ සමුදය කියලා කියනවා. ලෝක සමුදය කියලා කියනවා. ඔව් දැන් මිරිඟු ස්වභාවය මිරිඟුව විදිහට තේරුම් ගත්තේ නෑ, බල්ලෙක් ඉන්නවා කියලාම විශ්වාස කරා. එතකොට ලෝකෙටත් අහු වුණා, දුකටත් අහු වුණා. ඔය සකස් වෙන්නේ දුක, ඔය සකස් වෙන්නේ මුලාවෙන් හදපු ලෝකේ. ඒක හැදුවේ ඇයි? මෙතන තියෙන අවිද්‍යාවයි මෝඩකමයි යෙදුන හින්දා මුලාව. එතකොට මේ සමුදය හින්දායි මේ ලෝකෙ හැටගෙන තියෙන්නේ. මේ සමුදය හින්දායි ඔය දුක හැටගෙන තියෙන්නේ. මේ සමුදේ යෙදුන් නැත්තම් බල්ලෙක් පිහිටනවද?
නෑ.
නෑ, බල්ලා නිරෝධයි.
දුක පිහිටන්නේ
නේද? දුක පිහිටනවද? නෑ, නිරෝධයි. එතකොට තරහ ගන්න හේතුවක් තියනවද?
නෑ.
වතුරේ බල්ලෙක් නැත්තම්? නෑ, දුරන්න හේතුවක් තියනවද? නෑ. නෑ. නේද? තරහව ඉවරයි නේද? තරහවත් ඉවරයි, ලෝභයත් ඉවරයි. ලෝභයයි ද්වේෂයයි පිහිටන්නේ. ඇයි පිටින්ම දෙයන්නේ? තරහ ගන්න බල්ලෙකුත් නැහැ, ආදරය කරන්න බල්ලෙකුත් නැහැ. ලෝභයෙන් මිත් නැහැ, ද්වේෂයෙන් මිත් නැහැ. ලෝකෙට අහු වුණොත් ඔය දෙකෙන් ඕන එකක් එන්න පුළුවන්. නේද? බල්ලෙක් ඉන්නවා කියලා හිතුවත් එක්කෝ බුරන්න පුළුවන් නැත්නම් වල්ගේ වණන්න පුළුවන්. ඈ ඔය දෙක තමයි ඔය කරන්නේ. ඇහැට රැවටුණා. නෑ, පංච උපාදානස්කන්ධයේ හිඳ හටගන්න දෙයක්. පංච උපාදානස්කන්ධය කියන්නේ වතුරේ ඉන්න බල්ල. තේරෙනවද ඇයි කියලා? ඇයි වතුරේ ඉන්න බල්ලට පංච උපාදානස්කන්ධය කිව්වේ කියලා කියන්න බලන්න. දැන් වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා විශ්වාස කරනකොට රූපයක් තියනවද? මොකද්ද රූපේ? බල්ලා. නේද? දැන් රූපේ දැඩිව පිළි අරන්ද නැද්ද? බාර අරන්ද නැද්ද? බාර අරන්. රූපේ උපාදානය කරලා නේද? බල්ලෙක් ඉන්නවමයි. බල්ලෙක්ගේ රූපය සතර මහා ධාතුන් හැදිච්ච රූපයක් කියලා දැන් උපාදාන කරලා නේද? හරි? ඊළඟට ඒ බල්ලට කැමැති අකමැති ගතියක් ඇවිල්ලාද නැද්ද?
ඇවිල්ලා.
තරහ ගන්න හේතුව
ඇවිල්ලා.
වේදනාව, නින්දනේ. ඉතින් බල්ලෙක් ඉන්නවා කියනකොට දැන් අතන බල්ලෙක් ඉන්නකොට කියන්නේ නැද්ද ඌ සතර මහා ධාතුන් හැදිලා කියලා? බල්ලා ඉන්නවා කියලා දැඩිව පිළිගන්නව නම් විශ්වාස කරනව නම් අහුවෙන්නේ නැති බවක් දන්නේ නේද? මේ බල්ලගේ මානසිකත්වයට ඌ විශ්වාස කරනවා බල්ලෙක් ඉන්නවා කියලා. ඒ කියන්නේ ගුරුවරයා. එතකොට මේ විශ්වාස කරන බල්ලා සතර මහා ධාතුද නැද්ද? බල්ලගේ මානසිකත්වය. අපේ නෙමෙයි. රැවටිලා ඉන්නක. ඌ හිතන්නේ ඇත්ත බල්ලෙක්. මේ හිතට පේන බල්ලෙක් කියලා නෙමෙයි බල්ලා හිතන්නේ. නේද? ඌගේ ප්‍රඥාව, ඌගේ මොළේ නැත්නම් මානසිකත්වයට වැටෙන්නේ තව බල්ලෙක් ඉන්නවා. එතකොට ඒ බල්ලා ඌ හිතන්නේ සතර මහා ධාතු බල්ලෙක් කියලා. නේද? ඒක තමයි උපාදාන කළා කියන්නේ. රූපය දැඩිව බාරගත්තා. රූපය දැඩිව බාරගත්තා කියන්නේ රූපයේ ලක්ෂණ ටික එතන තියෙනවා කියලා පිළිගත්තා. අපි රූපයේ ලක්ෂණ මොනවද කියන්නේ? සතර මහා ධාතු. ඇයි දැන් ඉගෙනගෙන තියෙනානේ රූපේ කියන්නේ? සතර මහා ධාතු කියලා නේද? ඉගෙන ගත්ත වැඩි වුණාම ඕක වෙනවා. දැන් රූපේ තියනවා කියපු ගමන් ඔබේ සතර මහා ධාතු බලේ. ඒක දන්නේ නැත්නම් එහෙම හිතන්නේ නැහැ. බල්ලෙක් ඉන්නවා කියලා හිතට. ඒ උඩට ඈ. අපේ මට්ටමේ බල්ලෙක් නම් හිතන්නේ අර සතර මහා ධාතු බල්ලෙක්. දැනගන්න බෑ. හැබැයි ඉන්නේ දැනගන්න පුළුවන් කියලා විශ්වාසය. උලා ලෝකෙට අහු වුණ දෘෂ්ටියෙන් ඉන්නේ. ලෝකෙට ඇති දෘෂ්ටියේ සතර මහා ධාතු රූපති. පරීක්ෂණේ තමයි කරන්න ඕනේ. දැන් අපි දැනගත්තු දේ ඇත්තද කියලා පරීක්ෂා කරන්නේ නේ. ඒ ඇත්ත වෙන්න පුළුවන්ද? හරි. ඉතින් අපි පරීක්ෂණේ කරන්නේ ආර්ය පරිේශණේ නෙමෙයි අනාර්ය පරිේශණේ. දැන් මේ පෙන්වන්නේ ආර්ය පරිේශණේ කරන්නේ. ඇත්ත ඇති විදිහට හොයන්නේ කොහොමද? දැන් අපේ පරිේශණේ කරන්නේ අපි එක ආයතනකින් කියන දේ හරිද කියලා අහන්නේ කාගෙන්ද? තවාරා. එකෙනෙක් බොරුවක් කියවහම මෙයා කිව්වේ ඇත්තද කියලා අහනවා තව බොරුකාරයෙක්. ඕක තමයි අපේ පරිේශණය. ඒකට කියන්නේ අනාර්ය පරිේශණය. ලෝකෙට ඇති පරිේශණය කියන්නේ අනාර්ය පරිේශණය. බුදුහාමුදුරුවෝ පෙන්නලා දුන්නේ ආර්ය පරිේශණය. මොකද එන ආර්ය පරිේශණ සූත්‍රය කියලා. ආර්ය පරිේශණ සූත්‍රය ආර්ය පරිේශණය කරන හැටි. ඒක තමයි මේ කියා දෙන්නේ පරීක්ෂණය කරන හැටි. කරන්නේ ඉස්සෙල්ලා මේ ආයතන ටික එක එක්කෙනාව අඳුර ගන්න ඕනේ. මේගොල්ලෝ අපිට ඇත්තක් කියයිද කියන්නේ බොරුවද කියලා හොඳට අඳුර ගන්න. ඒක අඳුර ගන්නකම් මේගොල්ලන්ගෙන් අහලා වැඩක් නැහැ මේක ඇත්තද කියලා. නේද? දැන් මේ කරන්නේ පරිේශණයට අවශ්‍ය උපකරණ ටික තෝරගන්න එක. මෙච්චර කොහෙන් රූප උපාදානය ගැන තමයි මේ කියන්නේ. එතකොට වතුරේ බල්ලෙක් ඉන්නවා කියලා හිතනකොටම රූපය උපාදානය කරලා ඉවරයි. ඒ බල්ලා කියන රූපේ දැඩිව විශ්වාස කරනවා පිළියම්. ඒ දැඩිව ග්‍රහණය කිරීම තමයි උපාදානය කියන්නේ. දැන් බල්ලට කිව්වට උතන බල්ලෙක් නැහැ කියලා ඌ විශ්වාස කරන්නේ නැහැ. නේද? දැන් ඕගොල්ලන්ට කිව්වොත් උතන බල්ලෙක් නැහැ කියලා ඔය එහා පැත්තේ විශ්වාස කරනවද? කියලා දුන්නා හින්දා අනුමාන ඥානයක් තියෙනවා බල්ලෙක් වගේ හිතුණට ලෝකේ තියෙන පුරුද්දට හිතන අවල්ලෙක් ඉන්නවා කියලා. දැන් ওই ඉන්නවා කියලා හිතන්නේ සතර මහා ධාතු බල්ලෙක්ද නැද්ද? ඒ බල්ලා ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද? ඇහෙන්දකද? මේ වතුර ටේබුණ බල්ලා කරපු වැඩේමයි ඔය කරලා
තියෙන්නේ.
පෙර ඇසුර අයෝනිසෝමනසිකාරයි. ඉතින් පෙර අයෝනිසෝමනසිකාරේ නොය තුනා නම් දැන් මෙහි ඉපදිලා ඉන්නේ නැහැ. රහත් වෙලා. ඇත්ත ඇති හැටි දැක්කනම් සංසාරේ ඉන්නේ නැහැ. පෙර මුලා වුණ හින්දාමයි මේ තාමත් ඉන්නේ. ඔව් එතකොට පිළිගත්තට වැඩක් නැහැ අපිට ප්‍රත්‍යක්ෂ වෙලා තියෙන්නේ ඉන්නවා කියන පිළිගැනීම හරියන්නේ නැහැ තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න ඒක තමයි දැන් වෙන ආයතනකින් ඔප්පු වෙන එක දැන් හොයන්න ඕන ඒකත් හරියද කියලා දැන් මේ බල්ලෙක් නැහැ කියලා කියනවත් නෙමෙයි හරි ඔය හරි පරිස්සමෙන් තෝරගන්න අපි ඉස්සෙල්ලා ඉන්නවා කියලා හිතන එක හරිද කියලා හොයාගෙන යනවා මිසක් නැහැයි කියන නිගමනයකට ආවේ නැහැ තාම. ඒ නිගමනයට එන්න කලින් ඒ පැත්තත් පරීක්ෂා කරනවා. ඒකට මේ බුදුදහම ඇත්ත කියන දෘෂ්ටියට අහු වෙන්නෙත් නැහැ නැත කියන දෘෂ්ටියට අහු වෙන්නෙත් නැහැ. අපට තියෙන ප්‍රශ්නේ තමයි අපි ඇත කියන එක කඩන්න හදනකොටම නැත කියන එකට පණිනවා. එහෙම බෑ. තකියන එක දෘෂ්ටියක් නැත කියන එකක් දෘෂ්ටියක්. ඔය දෙකටම අහු වෙන්නේ නැතුව තථාගතයෝ ධර්මයේ දේශනා කරනවා කියලා. ඔක තියෙනවා කච්චාන ගොත්ත සූත්‍රය. කච්චාන ගොත්ත සූත්‍රය. තථාගතයෝ ඇත කියන දෘෂ්ටියට අහු වෙන්නේ නැතුව නැත කියන දෘෂ්ටියට අහු වෙන්නේ නැතුව ධර්මයේ දේශනා කරනවා. සසරේ යන සත්වයා මේ හට ගන්නවා දැකලා එත කියන දෘෂ්ටියට වැටෙනවා. සසරේ යන සත්වයා යම් කිසි දෙයක හට ගැනීමක් දැකලා
තියෙනවා කියන දෘෂ්ටියට වැටෙන. ඒ වගේම සසර යන සත්වයා නිරෝධ වෙනවා දැකලා නැත කියන දෘෂ්ටියකට වැටෙන. නිරෝධ වීම දැකලා නැත කියන දෘෂ්ටියට වැටෙන. තථාගතයෝ ඔය දෘෂ්ටි දෙකටම නොවැටි ධර්මයේ දේශනා කරනවා කියලා කියන බුදුරජාණන් වහන්සේ. ඔය දැන් ඉස්සෙල්ලා ඇත කියන එක පැහැදිලි කරගෙන ඉන්නකො. දැන් ඇත කියලා දැනගත්තේ ආයතනයක් වැඩ කරන නේද? එතකොට ආයතනයක් වැඩ කරනවා කියන්නේ ආයතනෙට පුළුවන් මොකද්ද මේ චිත්‍රයක් ඇඳලා දෙන එක. මේ ප්‍රසාදේ ප්‍රසාද රූපයක් ඇඳලා දෙන එක විතරයි නේද ආයතනෙට පුළුවන්. එතකොට විඥාණයට පුළුවන් මොකද්ද ওই චිත්‍රේ බලන එක. ඒ චිත්‍රේ බලලා ඔන්න චිත්‍රට අර්ථයක් දෙනවා, කතාවක් කියනවා. මේ චිත්‍රේ ඉන්නේ මේ ගොල්ල. නැත්තම් මේ දේවල්. එතකොට මුලාව තමයි ওই කියන දේවල් එළියේ තියෙනවා කියලා විශ්වාස කරන එක. හිත කියන දේ එළියේ තියෙනවා කියලා විශ්වාස කරනකොට මායාවට අහු වෙනවා. විඥාණය කරන මායාවට අහු වෙනවා. නේද? දැන් ලෝකේ යනවා කියන්නේ ওই මායාවේ ඉන්න. එතන කුරුද්දට අපි ඒකමයි පිළිගන්නේ. ඒක දැන් නුවණින් විමසන්නේ. ලෝකයට අයිති දැක්මේදී අයෝනිසෝ මනසිකාරය නුවණින් විමසීමක් නැහැ. ධර්මය අහලා තේරුම් ගන්න ඕන නුවණින් විමසන්න විදිහක්. මේ දැනගත්තු දේ ඇත්තද? මේ විඥානේ අපට කියපු දේ ඇත්තද? දැන් බල්ලා ඇත්ත තේරුම් ගන්න නම් ඔය වගේ විමසන්න ඕන නේද? වතුරට එබෙනකොට බල්ලෙක් ඉන්නවා වගේ පේනවා. ඉතින් හිත කියනවා අන්න බල්ලෙක් ඉන්නවා කියලා. ඒ ඌට හොයන්න වෙනවා ඔය තියෙන දේ ඇත්තද? ඔය දැනගත්තු දේ ඇත්තද? නේද? ඒ ඇත්ත හොයන්න තියෙන විදිහ තමයි උගේ ඇහැ වැඩ කරන හැටි ගැන ඌ හොයන්න ඕන. නේද? නැත්තම් මෙතන කවුරු හරි අපි කිව්වොත් අපිට තියෙන ශ්‍රද්ධාව හින්දා ඌ පිළිගන්නේ නැතන එහෙනම් නැතුව ඇති. එහෙම නැට තව තැනක ගිහින් වතුරට එපුණොත් ඌ රැවටෙන්නේ නැද්ද? රැවටෙනවා. මොකද ඒ ඇහෙන්මනේ බලන්නේ ගිහින්. අර විදිහටමනේ ඒ පුරුද්දෙන්මනේ බලන්නේ පේන දේ තියනවා කියන දෘෂ්ටියෙන්මනේ බලන්නේ නේද? එතකොට මෙතන කඩා ගන්න තියනවා පේන දේම තියනවා කියන දෘෂ්ටිය කඩා ගන්න තියනවා. නැත්තම් තියෙන නිසාමයි මෙහෙම පේන්නේ කියන දෘෂ්ටිය කඩා ගන්න වෙනවා. නේද? කඩන්න නම් ඔය දෙකම දෘෂ්ටි දෙකක් කියලා තේරුම් ගන්න වෙනවා. පළවෙනි දේ. බල්ලා වතුරට එබෙනකොට පේන දේ තියනවා කිව්වත් ඒකක් දෘෂ්ටිය. තියෙන දේම පේනවා කිව්වත් ඒකක් දෘෂ්ටිය. එතකොට ওই දෙකම දෘෂ්ටි දෙකක්. මත දෙකක් හදාගත්තු මත.
අන්ත දෙකක්.
ඔව්. දෘෂ්ටීන් කියලා තේරුම් ගන්නවා. නේද? එතකොට අපිට ඇහැට යමක් පේනකොට තේන නිසාම ඒක තිය ඒකමයි තියෙන්නේ කියලා හිතුවොත් ඒක දෘෂ්ටියක් කියලා තේරුම් ගන්න ඕනේ. නැත්තම් මේ පේන්නේ බාහිරේ තියෙන දෙයමයි කියලා හිතුවත් ඒකත් දෘෂ්ටියක් කියලා තේරුම් ගන්න ඕනේ. ඒව දෘෂ්ටි කියලා හිතන්න කැමති නෑ මොකද අපි ඕකේ ඉන්නේ නේද? ඔව් දැන් මේ දෘෂ්ටි ටික තේරුම් ගත්තාම ඒක කඩා ගන්න විදි Tamanta පේනවා ඒක එක විදිහට. ඒක එක විදිහක්. හරි? දැන් වැඩේ තියෙන්නේ ඒකෙන් කැඩෙන ප්‍රමාණිකුත් තියෙනවා නොකැඩෙන ප්‍රමාණිකුත් තියෙනවා. දැන් අපි දැන් මේ අනුන්ගේ කැමරාවක් ණයට ඉල්ලගෙන බැලුවත් අපිට ෆොටෝ එක ගන්න පුළුවන්. මගේ කැමරාවම වෙන්න ඕනේ නැහැ. මෙහෙම ධර්මතාවයකුත් තියෙනවා. නෑ අපි කැමරාවට රැවටෙන ස්වභාවය තියෙනවා නම් කැමරාව කාගේද කියන එකම නෙමෙයි. ඒකත් ඒකේ තියෙනවා යම් කිසි බලපෑම. මුලාවයි තේරුම් ගන්න. මේ ඇහැ පාවිච්චි කළොත් මේ වගේ මුලාවකට වැටෙනවා. මේ පුරුද්දට. දැන් මම දෘෂ්ටි දෙකක් පෙන්වන්නේ. එහෙන් පෙන්නන දේ තියෙනවාමයි කියන එක එක දෘෂ්ටිය. එළියේ තියෙන දේමයි මේ එහෙන් පෙන්වන්නේ කියන එක තව දෘෂ්ටිය. එතකොට මූලිකව කඩන්න ඕන ඔය දෘෂ්ටි දෙක. කඩන්න නම් මේවා දෘෂ්ටි කියලා දැනගන්න ඕන, අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගන්න. දැන් අපිට වෙලා තියෙන්නේ අපි 요거 දෘෂ්ටියක් කියලා දන්නේ. ඇයි? ලෝකෙට ආйти පුරුද්ද තමයි. තියෙන දේමයි පෙන්නේ. පේන දෙයමයි තියෙන්නේ. ඕකෙන් තමයි අපි සංසාරේ ආවේ අනන්ත සංසාරේ. දැන් ඕක කඩන්න කලින් ඉස්සෙල්ලා තේරුම් ගන්න ඕන මේ මෙතන මුලාවක් වෙනවයි කියන එක. නුවණින් දකින්න. ඉස්සෙල්ලා කඩන්න කලින් දැන් ඕක අහලා ඕක කඩන්න ගියොත් අර කාටවත් ඕන පළියටයි මේ කඩන්න හදන්නේ. Taman රැවටුන බව දැනගෙන නෙමෙයි. තමම අවබෝධ කරගන්න ඕන දැන් මේ මං රැවටිලා ඉන්නේ ඇහැනේ ඇහැ මාව රවට්ටනවානේ කියන එක ඇහැ නිසා මුලා වෙනවනේ කියන එක තේරුම් ගන්නවා. ඔව් අවිද්‍යාව තමයි හැම එකම. ඉතින් අවිද්‍යාව කියන්නේ ඇත්ත ඇති හැටි නොදන්න කම. දැන් ඇත්ත ඇති හැටි නොදන්න කම නිසා නේද රැවටින්නේ. කොහේ හරි රැවටීමක් වුණා නම් ඉතින් අනිවාර්යෙන් අවිද්‍යාව තියෙනවා. හැබැයි අවිද්‍යාව විතරක් නෙමෙයි තවත් හේතු තියෙනවා. දැන් එහෙම හිතන්න තව තව හේතු ටිකක් යෙදිලා තියෙනවා. ඔව්. ඒක නම් මං කිය තව තව ඒවා ගොඩ නැගෙනවා ඒක මත. එකතැනක මුලා වුණාම ඒ මුලාව උදව් කරගෙන තව තව මුලාවන් වලටපත් වෙනවා. දැන් ඔය දෘෂ්ටි දෙකෙන් එකකට හරි අහු වුණොත් පේන දේ තියෙනවමයි හරි තියෙන දේම පේනවමයි හරි කියලා මේ ඇහැ නිසා. ඒකට අහු වුණොත් මොකද වෙන්නේ? ඔව් එක කරලා තුනත් අනිත් ආයතනත් රැවටෙන අපි මේ මේ ආයතනෙම දැන් මෙහෙම පේන ස්වභාවයම පවතිනවා කියලා හිතුණ ගමන් මොකද වෙන්නේ? ඕක අපිට මතක් කරගන්න අපි නිමිති ඉතුරු කරගන්න. එහෙනම් එක සැරේයි ගන්නවා. ඊට පස්සේ ඕන තරම් සැරයක් ඕක සිහි කර කර ගන්න පුළුවන්. හිත හිතා ඉන්න පුළුවන්. ඇයි දැන් තියනවා කියන දෘෂ්ටියට ආව නේද? විඥාණයෙන් කියපු මායාව. බොරු. බොරු ඇත්ත කියලා ගත්තු ගමන් අන්න එළියේ මෙහෙම දෙයක් තියනවා නැත්තම් මෙහෙම කෙනෙක් ඉන්නවා කියලා කියපු ගමන් ඒක ඇති අපිට ආයේ ආයතන උපදින්න ඒක ආරමුණු කරගන්න.